හොඳයි. අද එහෙමනම් ධර්ම දේශනාව මූලික කරගෙන හෝ මේ ප්‍රගුතුන්ගේ බණ භාවනාව මූලික කරගෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් අවස්ථාව තියෙනවා. හැබැයි පොඩි ආරාධනාවක් කරනවා, තමන්ගේ ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේමයි අනිත් අයගේ කාලයත් අපේ කාලයත් නාස්ති කරන්න එපා මේ අවස්ථාවේදී. අපි පැයක් පමණයි ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නේ. ඒ නිසා අපි 8 9 වෙනකොට නවත්තනවා ප්‍රශ්න ඉදිරිපත් කිරීම. ඒ නිසා පැයයි මේ ධර්ම සාකච්ඡාව සඳහා අපි අවස්ථාව දෙන්නේ. ඒ නිසා අනවශ්‍ය දේවල් මෙතෙන් ඉදිරිපත් කරන්න නැතුව තමන්ගේ භාවනාවට, එහෙම නැත්නම් ධර්මයට, අහපු ධර්ම දේශනාවට අදාළ දෙයක්ම ඉදිරිපත් කරන්න කියලා මතක් කරනවා.
අනන්ත ලොකුගේ ප්‍යානන්ට අවස්ථාව ලැබෙනවා ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මට මේ භාවනාව ගැටළුවක් ඉස්සරහා ගන්න තියෙනවා. මම සාමාන්‍යයෙන් වැඩියෙන් කරන්නේ සක්මන් භාවනාව. ඒ අතරට සමගාමීව මුතුගුණ භාවනාවත් මෛත්‍රී භාවනාවත් කරනවා. හැබැයි මගේ කාල සීමාව බෝධුරස විනාඩි 15කට වගේ සීමා වෙනවා. ඒක හැබැයි මම නිතරම වගේ මේ දවසකට කීපසරයක් කරනවා. සක්මන් භාවනාව නම් මම නිතරම කරනවා. මේ වේර යනකොට ඇවිදගෙන යනකොට ඒ සක්මන් අරමුණෙන් තමයි යන්නේ. මම හිතනවා මේ කාලය මට මදි කියලා. මේක තව ටිකක් වැඩි දියුණු කර ගැනීම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ ගැන
ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපේ ටික ටික භාවනාවට පිවිසෙනකොට අපිට තේරෙන්න ගන්නවා මේ තව තව මේක දියුණු කරන්න ඕනේ කියලා. එහෙනම් තව තව දියුණු කරන්න කොහෙන්ද මම කාලය අරගන්නේ කියලා. ඉතින් සමහර ලාවට අපි අනවශ්‍ය විදිහට කාලය කාදමන දේවල් අතහැරින්න වෙනවා. අපි තුමු එක දිගට ඔය රූපాయని දිහා බලාගෙන ඉන්නවා. ඒකට එන්නේ කාලය අතහැරලා දානවා. ඒක යොදනවා භාවනාවට. නැතනම් කාත් එක්ක හරි ඔහේ කියෝ කියෝ ඉන්නවා. ඒවා ඉතින් අත්හැරලා දානවා. ඒක යොදනවා භවනාවට. නැත්තම් දිගට පත්‍ර බල බලා ඉන්නවා. ඒකත් අත්හැරලා දානවා. ඒක යොදනවා භවනාවට. ඒ වගේ අපි හැමනම් අපේ මේ කාලය කලමනාකරණය කරගන්න ඊළඟට පටන් ගන්නවා. තවත් පැත්තකින් කියන්න පුළුවන්, දැන් මේ වෙනකොට මට අපි හිතමු දත්ම දිනකොට සිහිය පිහිටවන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ නම් මට බැරිද ඇඳුම් අඳිනකොට සිහිය පිහිටවන්න? ඊට පස්සේ බැරිද කෑම කනකොට සිහිය පිහිටවන්න? ඊට පස්සේ බැරිද අපි හිතමු තවත් කෙනෙක් එක්ක කතා කරද්දී සිහිය පිහිටවන්න බැරිද? එහෙම නැත්නම් දේශනාවකට ඇහුම්කන් දෙනකොට සිහිය පිහිටවන්න බැරිද? අඩුතරමින් මල මුත්‍ර පහ කරද්දී සිහිය පිහිටවන්න බැරිද කියලා. අන්න මේ අපි එදිනදා ජීවිතේ අපි යෙදෙන ඒ සියලුම කටයුතු වලදී සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නේ කොහොමද කියලා එහෙනම් යෝගාවචරය තම තමා විසින්ම විමසන්න අවශ්‍යයි. මොකද අපි එකිනෙකා වශයෙන් කරන වැඩ කටයුතු වෙනස්. එක්කෙනෙක් ගොවිතැනක් කරනවා, තවත් එක්කෙනෙක් ඉගෙනීමේ කටයුත්තක් කරනවා, තවත් එක්කෙනෙක් අපිටම කාර්යාලයක කටයුත්තක් කරනවා, තවත් එක්කෙනෙක් වෙළඳසැලක කටයුත්තක් කරනවා. නැත්නම් තවත් කෙනෙක් තමන්ගේ දරුවන්ව අදා වඩා ගන්නා කටයුත්තේ මව කෙනෙක්ගේ කටයුත්ත කරනවා. විවිධ කටයුතු වල යෙදෙනවා. එහෙමනම් ඉතින් අපිම බලන්න ඕනේ මම මේ කරන දිනචරියාවේ මට යෙදෙන තියෙන කටයුතු වලදී කොහොමද මේ සිහිය ඒවට එකතු කරන්නේ? අපිම එහෙමනම් මේ විමසීම කරන්න ඕනේ. අපි මේ විමසීම කර බලමින් තමයි ඒ ඒ කොටස් වලට මේ සිහිය ඈඳ ගන්න, එකතු කර ගන්න අපිම උත්සාහවත් වෙන්නේ. ඒක ඉතින් අපි කළ යුතුමයි. ඒක ඒ කියන්නේ මේ එහෙම නැතුව කවුරුවත් ඇවිල්ලා මේ කැලලට සිහිය එකතු කරගන්නේ, මේ කැලලට සිහිය එකතු කරගන්නේ කියලා පිටින් ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ. අපිම බලන්න ඕනේ කොයි කොටසද මට තාම සිහිය පිහිටවන්නේ නැත්තේ, අසිහියෙන් කටයුතු කරන්නේ කොයි තැන්වලද කියලා. එහෙනම් පොඩ්ඩක් විමසලා බලලා ඒ අඩුව පුරවන්න ඕනේ. ඒ අඩුව පුරවන්න අපි එහෙනම් උත්සාහන්ත වෙන්න ඕනේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ ඊළඟට මට මේ ධර්මන්න සාමාන්‍යයෙන් නිකන් ඉන්න වෙලාවට හැම තිස්සම මොකක් හරි බුදු දින වාක්‍යයක් මොකක් හරි බුදු දින මෙනෙහි කිරීමක් ධර්මයට අනුකූල මෙනෙහි කිරීමක් කරනවා. ඒ භාවනා නැකරුවොත් ඒක නිසා මේ කාලය අතීතයට යවන්න, අතීතයේ මතක් වෙන එකත් අනාගතයට යන එකත් මම වළක්ව ගන්න.
ඔව්.
ඒක නිසා මට මේක අනිවාර්යෙන්ම
එක දිගටම කරන්න පුළුවන් නම් වඩා හොඳයි.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරන්න තියෙන අපි අර අපේ භාවනා වහන්සේගේ දේශනාව අවසන් වෙලා විවිධ භාවනා ක්‍රම තියෙනවානේ සමහර අය සක්මන් භාවනා කරවත් ධනත්‍යය කියන මොළදි.
ඔව්
අපිට මේ භාවනා විවිධ ස්ථානක් විතර මන්දන්න අහලා තිනවා මේ අපිට මේ විවිධ භාවනා ක්‍රම පිළිබඳව විනාඩි 10කවත් ඕනුවක් මේ පූර්ව
බලමු මට ඇත්තටම සංවිධායක මණ්ඩලෙනුත් එහෙම මේ ආරාධනාවක් ලැබුණා. අපි දවස් කීපයක් ඒක කළත් එක්ක හැබැයි ඉතින් අර පස්සේ ලැබෙන ප්‍රශ්න අහර මෙහි කරන සාකච්ඡාව දිගට දිගට යන්න පටන් ගත්තට පස්සේ ඉතින් භාවනා කරන්න වෙලාව මදි වුණා. ඒ නිසා බලමු අද කොහොමත් ඒකයි මමත් මුලින්ම මතක් කරේ අපි පැයකට සීමා කරනවා සාකච්ඡාව කියලා. බලමු සාකච්ඡාවෙන් පස්සේ ටිකක් වෙලා භාවනාවක නිරත වෙන්න.
යස්තනා අවසානයේමත් එක්කම එක කෙරුවනම් හොඳයි කියලා මම යෝජනා කළේ. මොකද අවසානයේ උකට පස්සට යන සමහර අය අවශ්‍ය ප්‍රසන්නතාවක් ලබා ගන්නවා.
ඔව් ඒක හරියි.
ඒක මුලදම කෙරුවත් අපේ කාලේ ඒකට විදංගු කරගන්න ලේසියි. මොකද දැන් කැමති ඒක.
හොඳයි.
හොඳයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ අරුණ මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ බොහොම වටිනා දේශනාව අපි සියලු දෙනාට මාද කළා. එතෙන්දී මේ දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ ස්වභාවයේ ලක්ෂණය පෙනෙනකොට දැන් මුලදී ඇතිවෙච්ච ස්වභාවයක් තමයි ඒකට බයක් ඇති වෙනවා. නමුත් ඊට පස්සේ දිගට දිගට ඒක ඔය සමාධියත් එක්ක මේ සම්පජඤ්ඤයත් එක්ක වැඩ කරනකොට ඒ දුක්ඛ ලක්ෂණය පෙනුනට ඒ කියන්නේ මේ ෂණ බංගුරු භාවය තුලින් මතුවලා ඊට පස්සේ දැනෙන දුක්ඛ ලක්ෂණය පෙනුනට ඊට පස්සේ දුකේ දුක් බව කියන එකක් නෙවෙයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ඩෝමනස් ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ හිතට. නමුත් ඒක දුක්ඛ ලක්ෂණයක් විදිහට විතරක් දැනෙනවා. ඒකෙන් හිත පීඩාවටපත් කරන ගතියක් නැති වෙන්න පටන් ගන්නවා. ඒක මම ස්වාමීන් වහන්සේට දැනගන්න කැමති. ඒ යන විදිය හරිද ස්වාමීන් වහන්සේ?
ඔව් මෙහෙම කියත හැකි. ඔව් දරුවන් සන්නයි. ඒ කියන්නේ දැන් ඇත්තරම මුලදී අපිට ඇතිවීම නැතිවීම ස්වභාවය බොහොම ප්‍රබලව තේරෙනවා. එතකොට ඒක තව තව තේරෙන්න ඒකේ වේගය තව තව වැඩි වෙන්න පුළුවන්. ඒ වේගය තව තව වැඩි වෙන්න දැන් අපිට කියන්නේ මේ මුළු ක්‍රියාදාමයම නිකන් අර ෆ්ලක්ස් එකක් කියලා කියන්නේ. නිකන් ගොජයක් බවට පත් වෙනවා. නිකන් ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා. දැන් මෙතන තෝරගන්න බෑ මේක සැප වේදනාද මේක දුක් වේදනාද මේක උපේක්ෂා වේදනාද කියලා මොකක්වත් දැන් තෝරගන්න බෑ. ඔක්කොම නිකන් වේදනා අපි කියන්නේ කැඳහැලියක් බවට පත් වෙනවා. ඔක්කොම නිකන් ගොජ දාන තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මෙතෙන්දී ඇත්තටම හිතට ඇති වෙන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ නිර්ආමිෂ ස්වභාවයක්. එහෙම නැත්නම් මේ විරාගී ස්වභාවයක්. දැන් තමයි එපා වීම පහළ වෙන්නේ. දැන් කලින් නම් සැප වේදනා වශයෙන් දැකගත්ත ඒව ඇතිලා නැතිලා යනවා කියලා තේරුම් ගත්තා. හොඳට තේරෙනවා. දුක් වේදනා තේරුම් ගත්තා ඒවත් ඇතිලා නැතිලා යනවා කියලා තේරෙනවා. ඊළඟට උපේක්ෂා වේදනා කියලා හඳුනාගත්තා නම් ඒකත් ඇතිලා නැතිලා යනවා කියලා තේරෙනවා. මේ ඔක්කොම ඇතිවීම නැතිවීම. දැන් මේවා හොඳට බලබලා ඉන්නකොට මේවා ඇතිවෙච්ච අර එක එකක තියෙච්ච ලක්ෂණය එක එක තිබිච්ච රස මැකිලා ගිහිල්ලා දැන් ඔක්කොමලා නිකන් ඔහේ දඟලනවා ඔහේ එකට නලියනවා. එහෙම නලියෑමක් දැඟලීමක් ගොජ දෑමක් තමයි දැන් තියෙන්නේ. දැන් අර මේක දකිනකොට නිකන් අර යෝගාචරයක හිතේ එන්නේ ඇත්තටම එපා වීමක් විරාගයක් තමයි පහළ වෙන්නේ. ඒතර ඒ විරාගය මූලික වෙනවා ඊට පස්සේ අතහැරීමට. ඒ නිසා මේක අර අමුතු රටාවකට මේ වැඩෙන්නේ. ඉතින් මේ මන්තුංග මහත්තයා කියනා වගේ අර ඇතිවීම නැතිවීම ස්වභාවයට වඩා දැන් තියෙන මේක නිකන් මහා ගන්න දෙයක් නැහැ අතහැරලා දාන්නයි අවශ්‍ය කියලා අර එබඳු ආකල්පයකින් තමයි දැන් ඊට පස්සේ යෝගාචරණයට ඒ දිහා බැලෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ එතන දෝමනස්ස ගතිය අඩුයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය වචනේ හැටියට භාවිතා කරනකොට එපාවීම ස්වභාවය කියලා ඒක සාමාන්‍ය විවහාරයේ කියන විදිහට නෙමෙයි ඒක වෙන්නේ.
හරි.
ඒ කියන්නේ අර මේ මේ රාග දෝෂ මෝහ කියන එකත් අනිවෙන්න පටන් ගන්නවා සාමාන්‍ය ජීවිතය තුල අපි දැන් සක්මණක වුණා. අර මුල් අවස්ථාවේ මම දැක්කේ පවා අර රාග දෝෂ මෝහ ඊට පස්සේ තුටක් කරන් අනිවෙන්න පටන්
ගන්නවා.
එතකොට අර දුක්නස්ස කියන වචනේ ඇත්තටම මෙතෙන් යොදන්න බෑ වගේ ගතියක් තමයි තේරෙන්න පටන් ගන්න. ඒ වගේම අර මේ මේ අර මොකද්ද මේ අර මාර්ගය අපි වඩනවා නෙවෙයි නිකන් වැඩෙනවා වගේ වෙනවා. ඒ කියන්නේ ආසාවන් අපි ඕනකමින් යටපත් කරන එකක් වෙන්නේ නැහැ. අච්චර දේවල් ගමන් කරන්න ඕනකමක් නැහැ. මිත්‍ර දේවල් පදා ගන්න ඕනකමක් නැහැ. මේකෙක ඇති වගේ එකක් දැන් සාමාන්‍යයෙන් හිතුවත් එහෙම අයෝ එක මහා පරාජිත බවක් වගේ. නමුත් ඒ කියන සත්‍යයේ බොහොම සංසිඳිච්ච ගතියක් එක්ක ඇති වෙන දෙයක්. ඉතින් අර හුඟක් වෙනකොට සමාජයේ අර කලකිරීම කියන වචනේට වඩා මට හිතෙනවා නිත්‍යතාව කියන එක නිර්වින්දන බව
තව සම්පූර්ණ ඇත්ත. ඔව් දැන් සාමාන්‍යයෙන් ඉතින් අපි කලකිරීමක් කියන වචනේ යොදන්නේ අර නිකන් ලෝකේ එපා වෙලා මේ ඒ වගේ කරන ආකල්පයකින්. දැන් මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි ඇත්තටම. මෙතන තියෙන්නේ අවබෝධයක් ලැබිලා තියෙනවා. අවබෝධය හරහා දකිනවා. මේකේ යථා ස්වභාවය දකිනවා. දැකීම නිසා ආපු මොළ නුවණ පහළ වීම නිසා ආපු කලකිරීමක් මෙතන තියෙනවා. ඉතින් ලොකු වෙනසක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් ඕක දැන් කටුකුරුමි සායනහසේම ආර විස්තර කරනවා. ඒක බුදුරජාන් වහන්සේගේම උපමාවක්. මායූපමංච විඥානං කිය. මේ විඥානයේ මුළු කාර්යයම බුදුරජාන් වහන්සේ සමාන කරනවා මේ මැජික් කාර්යයකට, මැජික් දර්ශනයකට. දැන් අපි මැජික් දර්ශනයක් බලනකොට ඒ මැජික් දර්ශනය බොහොම විචිත්‍රයි. මේක තියෙනවා පුදුමාකාර ආකර්ෂණීය ගතියක්. ඒ වගේමයි එයා ඉතින් තොප්පියක් පෙන්නවා, ඒකෙන් හාවෙක් ගන්නවා, ඒකෙන් පරවියෙක් ගන්නවා, මල් පුපුරක් ගන්නවා, යෂ්ටියක් පෙන්නවා, ඒක පස්සේ ඔන්න මල් පුපුරක් බවට පත් වෙනවා. බැලුවාම ඉතින් පුදුමාකාර මේ ආශ්චර්යයක් තියෙනවා. හැබැයි ඉතින් ඔය දේවල් එයාට නොදැනෙන්න තිරේට පිටිපස්සෙට ගිහිල්ලා, කියන්නේ වේදිකාවට නැගලා තිරේ පිටිපස්සේ හැංගිලා ඔය ටික බලාගෙන ඉන්නකොට නුවණ තියෙන තැනැත්තෙකුට ඔක තේරෙන්න ගන්න. මේ මිනිස්සයා මේ අමු බොරුවක් කරන්නේ. මෙතන මහා ප්‍රෝඩාවක් කරන්නේ. තනිකරම රැවටිල්ලක් මෙතන කරන්නේ. කියන එක මේ එයා ඒ අනිත්‍යව රවට්ටන ආකාරය තේරෙන්න ගන්නවා. දැන් අපි මේ ප්‍රේක්ෂකාගාරයේ ඉඳද්දි ඒව අපිට පේන්නේ නැහැ. හැබැයි තිරයෙන් පිටපස්සට ගිහිල්ලා වේදිකාව මතට ගිහිල්ලා මැජික් කාර්යයට හොරෙන් මිනිහා කරන ඒ නූල් සූත්‍ර ටික තේරුම් ගන්න දැන් මෙයාගේ හිතේ පහළ වෙන්නේ මොකද්ද? ප්‍රඥාව නිසා පහළ වෙච්ච එපාවීමක්. දැන් මේ මැජික් නෙමෙයි දැන්. දැන් ඒ මිනිස්සයා හැරෙනකොටම දන්නවා මේ දැන් කොහොමද රවට්ටන්න යන්නේ. දැන් කොහොමද රවට්ටන්න යන්නේ. දැන් කොහොමද අන්දන්න යන්නේ කියලා අන්න තේරෙනවා. අන්න ඒක තමයි නිබ්බිදාව කියලා කියන්නේ.
මයිසාමිනා
සතරවන් සරණයි. හොඳයි, තෙරුවන්
සරණයි.
ඊළඟ ප්‍රණය සඳුනි ටික ටිකක් කරන්න පුළුවන්. ආ කරුස්වාමීන් වහන්සේ. මේ මම අවුරුදු පහක් විතර භාවනා කරන කෙනෙක්. ආනාපාන සතිය කරා වට ඒකේ සියලුම අංග ලක්ෂණ ඒ වගේ දෙනි. ඒවා කරා, ඒක කරා. ඊට පස්සේ එක්තරා කාලකින්දලා ආනාපාන සතිය වාඩි වෙච්ච හැටිම කියන්නේ සංසිඳනවා. ආස්වාස් පස්වාස් සංසිඳනවා. ඊට පස්සේ මට ඒක බලන්න විදියක් නැති නිසා චිත්‍රවිලි දිහා බලාගෙන ඉන්න එක තමයි වුනේ. දැන් මේ ළඟකදී ඉන්නලා ඉතින් චිත්‍රවිලි ඉක්මනටම ඉවර වෙනවා.
ඔව්.
ඉඳගත්ත හැටි. ඊට පස්සේ සමාධිය දැනෙනවා. චිත්‍රවිලි නැතුව ඉන්න සමාධිය දැනෙනවා. ඊට පස්සේ ඒකත් නොදැනීම යනවා. ඊට පස්සේ මොකුත් දැනෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එකපාර දැනීම ඇති වෙනවා. ඒක ඕක තමයි හැමතිස්සෙම වෙන්නේ.
හරි.
පරයන්කයකට ඉඳගත්තම.
ඔව්.
එතකොට දැන් ස්වාමීන් වහන්සේ ආපහු දැනෙන්න ගත්තට පස්සේ එතනදී කෙලින්ම මේ ආශිතුවිලිත් එක්ක දුවන් නැති ස්වභාවයක් තියෙන්නේ. වේදනාවක් වුණත් දැනෙනව නොදැනෙනව වගේ ස්වභාවයක් තියෙන්නේ.
හොඳයි.
එතකොට ඒ කියන්නේ ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ නැහැ.
හරි.
එතකොට
සක්මන
සබත්
වුණත් ඔව් සක්මනකුත් කරනවද?
නෑ ස්වාමීන්
වහන්සේ. සක්මනකුත් කරන්න ඕනේ දැන්. සක්මන්
මා ස්වාමීන් වහන්සේ කායික දුබලතාවයක් නිසා මට ඒක කරන්න බෑ. වේදනාව එනවා.
හා හා. හැබැයි කමක් නෑ. කියන්නේ දැන් ওই වෙලා තියෙන දේ අබැද්දියක් නෙමෙයි හැබැයි. වෙලා තියෙන දේ
ඒක තමයි ස්වාමීන් වහන්සේ මට ආන්න ඕනුනේ දැන් අර මම දැනීම නැතිලා ගිහිල්ලා ආවට පස්සේ එතනදී ආයි විදර්ශනා කරන්න ඕනෙද නැත්නම් අර මේ අනිශ්චිතව උත්සිතුවිලියක දුවන්නේ නැතුව ওই අර නිකන් ඉන්නා කියන ස්වභාවයත් එක්කම හිතියම ඇතිද?
ඒක තමයි. දැන් ඔතෙන්දී ඒකයි මං කිව්වේ ඔතෙන්දී සක්මනේන් තමයි ඔය සම්බරතාවයේ සෑහෙන්දුරට හදාගන්න ලේසි. දැන් පරයන්කේදී හුඟක් වෙලාවට හිත වැටෙන්න පුළුවන් සමාධියට බර වෙලා. ඉතින් ඒකයි මම මේ ඇහුවේ සක්මන කරනවද කියලා. දැන් ඒ හින්දා දැන් මෑණියන්ට සක්මන කරන්න හැකියාවක් නැත්තම් පරයන්කේ කෙටියෙන් කරන්න. හුඟක් වෙලා පරයන්කේ ඉන්න යන්න එපා. මොකද පරයන්කේදී සමාධිය පැත්තට බර කරනවා. අපේ හිත දන්නේම නැතුව ගිහිල්ලා සමාධියකට හේතු වෙනවා. හිත නිකන් ගැඹුරට ගිහිල්ලා මුකුත් නොදන්නා තැන් වලට ගිහිල්ලා අන්තිමට නිකාන් පස්සේ ඔන්න පැයක් විතර ගියාට පස්සේ ඔන්න එළියට එනවා. ඒක මේ මට්ටමේදී කිසිම ප්‍රයෝජනයක් නැහැ. තේින්දා මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ හිත නිකන් මතුපිට දැන් පවත්තන්න. කියන්නේ සමාධිය එන්න එන්න නොගැඹුරු කරන්න. සැහැල්ලු කරන්න. හිත නිකන් යන්න දීලා බලන්න. දැන් මේ යන්න දුන්නාම දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් අපේ හිතේ කිසිම තණ්හාවක් නැත්තම් දැන් අපි කිව්වොත් අපේ හිතට යන්න කියලා. එයා කොහෙද යන්නේ?
යන්න තැනක් නැහැ.
යන්න තැනක් නැහැ. ඊතර කොහෙද ඉන්නේ? කය අල්ලගෙනද ඉන්නේ?
ඉන්න තැනකොත්.
කය අල්ල.
ඒකයි ඉතින් පිටන්නත් බැරි වෙනවනේ.
අන්න හරි. පිටන්නත් බැරි වෙනවා. අන්න ඔතන තමයි එන්න තියෙන්නේ. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දැන් මෑණි ඔයක ලස්සනටම කිව්වා. ඉතින් ඕකම තමයි බුදුරජාණන් වහන්සේත් කියන්නේ. දැන් අපේ හිතේ තණ්හාව තියෙන තාක් මේ හිත එළියට දුවනවා, එළිය සැප තියනවා කියලා හිතාගෙන. එළිය රූප බලන්න දුවනවා, එළිය සද්ද අහන්න දුවනවා, එළිය ගඳ සුවඳ බලන්න දුවනවා, එළිය රස බලන්න දුවනවා, එළිය ස්පර්ශ ලබන්න දුවනවා. නැත්තම් හිතේම එන යම් යම් සිතුවිලි වලින් ආස්වාදයක් ලබා ගැනීම සඳහා ඒව ඔස්සේ තරන්දි ඉන්නවා. ඒව ඔස්සේ කතන්දරගත වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් ඇතුලේ සැප තියෙනවා කියලා හිතාගෙන කය දිහා බලාගෙන කයේ මොකක් හරි අල්ලගෙන ඒ තුල ජීවත් වෙනවා. දැන් ඔය එකක්වත් නැතිව කොහෙවත් පිහිටන් නැති ස්වභාවයක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ අවස්ථාවේ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේදී අපේ හිතට පුළුවන්කම ලැබෙන්නේ ඔය தත්ත්වේ පාත්තට. කොහෙවත් පිහිටපු නැති සිතක් මොකක්වත් ඇසුරු නොකරන සිතක් ලෝකයේ කිසිවක් උපාදාන නොකරන සිතක් තමයි එහෙමනම් ඇති වෙන්නේ. ඒ නිසා ඒ తත්වයේ තමයි වඩා වඩා ප්‍රබල කරන්න එහෙම නැත්නම් වඩා වඩා පවත්වන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උනන්දු කරවන. ඒ කියන්නේ අපිටම දැන් අපි වතුර අදිනවා. වතුර අදින කොටත් ඔන්න හිත තියෙනවා නම් කොහෙවත් පිහිටන්නේ නැතුව වඩා හොඳයි. අපි සක්මනක් කරනවා. සක්මනක් කරත් දැන් පාදයේ ස්පර්ශයට හිත දාන්න උවම නැහැ. හිත වෙන කොහෙවත් ඇත්තෙත් නැහැ. පිටරත් නැහැ. ඊළඟට හිතමු අපේ කෑම කන. රස නොදැනෙනවා නෙමෙයි රස දැනෙනවා. රූප නොපෙනෙනවනේ රූප පේනවා සද්දත් ඇහෙනවා. හැබැයි ඒ එකක්වත් ඔස්සේ හිත ගිහිල්ලා පැටලෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය தত্ত্বය ඒ තමන්ගේ එදිනදා කටයුතු වලදිත් දැන් පවත්තන්න උත්සාහන්ත වෙන්න. දැන් පරයන්ගේකට වෙලා අපි හිටියා කියලා ඔය කුසලතාවය ඔය විදිහට දිනු වෙන්නේ නැහැ. පරයන්කේදී ඇත්තම ඒ බොහොම සීමා සහිත කොටුවක තමයි අපි කටයුතු කරන්නේ. නමුත් දැන් අවශ්‍ය වෙන්නේ මේ අපි දිනු කරගත්ත කුසලතාවය අපේ එදිනදා කටයුතු වල විසිරුවා හරිමින් ඒ එදිනදා කටයුතු වලදීත් මේ தත්ත්වය දැන් ගන්න පුළුවන්ද? පරයන්කේදී ගන්න පුළුවන් වෙච්ච එක මට සක්මනේදීත් ගන්න පුළුවන්ද? සක්මනේදී ගන්න පුළුවන් එක මට කෑම කනකොටත් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිටම පොල් ගන්නකොටත් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් උයනකොටත් ගන්න පුළුවන්ද? ළමයෙක්ගේ වැඩක් කරනකොටත් ගන්න පුළුවන්ද? කාත් හරි එක කතා කරනකොටත් ගන්න පුළුවන්ද? ඇවිදිනකොටත් ගන්න පුළුවන්ද? ඉතින් මේ විදිහට බලන්න වෙනවා. ඉතින් මේ විදිහට පුදුමාකාර ප්‍රායෝගිකව මේ දහම අපි තුල පතුරුවා ගන්න. නැත්නම් ඒ තුල ජීවත් වෙන්න පටන් ගන්න අවශ්‍යයි.
එහෙමත් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම කිස්සම සිහියෙන් තමයි ඒ එතන එතන සිතුවිල්ල පේනවා.
හරි. ඒ සිතුවිල්ල පෙන්වුනට පස්සේ හිතුවිල්ලට මොකද වෙන්නේ?
ඒකත් එක්ක ප්‍රතිචාර දක්වන්නේ
නැහැ. එතකොට සිතුවිල්ලට මොකද වෙන්නේ?
ඒක එතනින් ඉවරයි.
ඉවරයි. ඊට පස්සේ හිතේ මොනවද තියෙන්නේ?
ඒ හිත බොහෝ විතර ඉස්සලක් වගේ තියෙන්නේ.
හරි. ඉතින් එච්චර තමයි අවශ්‍ය. දැන් තව මොනවද ඕනේ?
නෑ දැන් මට ප්‍රශ්නයක් තිබුණේ දැන් මම ගොඩාක් කර සමත් පැත්තට බාර නිසා.
අන්න හරි.
මේක මොකක් හරි වැරදීමක් සිද්ධ වෙලාද කියන්නේ.
ආ ඒක තමයි මේ ඒ කියන්නේ මටත් උතින් බේරගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෑනියෝ වාඩි වුණාට පස්සේ බලන්න හිත කොහේ හරි නිකන් ගිහිල්ලා හේත් වෙලා ඉන්නවද කියලා. මොකක් හරි ගැඹුරක ගිහිල්ලා නිකන් ඒ කියන්නේ ගම්බර වෙලා වගේ හිත නිකන් තද වෙලා වගේ දැන් අපිටත් මෙහෙම දැන් අපේ පුටුවක් උඩ නිකන් වාඩිලා නිකන් ඈත බලන් ඉන්නවා. එතකොට නිකන් අපි එක තැනකට අපේ අවධානය යොමු කරලා නැත්තම් අපි අර සාමාන්‍යයෙන් කියන ඔහෙ ඉබාලාතේ බලන් ඉන්නවා නැත්නම් ඔහෙ බලන් ඉන්නවා කියලා. එතකොට ඒ තත්වේදී ඇහවත් හිතවත් කොහෙවත් පිහිටලා නැහනේ. මම අන්න ඒ தත්ත්වය තමයි අපි S2 වහලා තියෙද්දි තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් S2 වහගෙන අපි භාවනාවක් කරද්දී ඔය වට්ටමේදී ඉඳගෙන කටයුතු කරද්දී හිත දන්නේම නැතුව කොහේ හරි අස්සකට ගිහිල්ලා ආයෙත් හිර වුණොත් එහෙම ඒ කියන්නේ අපි ආයෙ සමාධියකට ගියේ. සමාධිය කියන්නේ මෙතනදී ඒ කියන්නේ නිකන් අල්ලගත්ත සමාධියකට ගියේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අල්ලගත්ත සමාධිය නෙමෙයි මෙතෙන්දී. අතහැරපු සමාධිය. කිසිවක් ඇසුරු නොකරන සමාධිය. වෙනස තේරෙනව නේද? සමතේක තියෙන්නේ එහෙමයි. ඔව් සමතේක තියෙන්නේ අපි තෝරගත් අරමුණක් තියෙනවා. අරමුණ තුල හිත ගිහිලා හිර වෙනවා. දැන් ඉතින් හෙලවෙන්නවත් බෑ. දැන් මේ කතා කරන්න හැම එකක් නෙමෙයි. දැන් අරමුණක් නැහැ. හිර වෙන්න තැනක් නැහැ. පිහිටන්න තැනක් නැහැ. ඒ නිසා අන්න හිත නිශ්චල වෙලා. මේ ලොකු වෙනසක් තියෙනවා.
එහෙම. ඔව්. ඔව් ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.
ලොකු වෙනසක් තියෙනවා. ඔව්.
එතකොට අර පැයක් ඇතුළත වගේ අර අර රත්න මේ ගිහලා හිර වෙනවත් පේනවා.
ඒ එතන ඉන්න එපා.
ඒක
නවත්. එතන ඉන්න එපා.
ඒක නවත්තන්න බෑනේ ස්වාමී.
ඒක තමයි. ඒකයි මං කිය දැන් වැඩිය වාඩි වෙන්න එපා.
ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතේ සිය පවත්න්න.
පවත්න්න අවශ්‍ය අනිවාර්යයෙන්ම. ප්‍රායෝගික ජීවිතේදී මේක ගන්න අවශ්‍යයි දැන්. දැන් ඔතන ඉඳගත්තු කියලා නෙමෙයි මේ පරයන්කේ හිටියා කියලා නෙමෙයි දැන් හිතේ මේ කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ ප්‍රඥාවක් දිනු වෙන්නේ මේ අනිකුත් වැඩ කටයුතු වලදී කොහොමද හිත ක්‍රියාත්මක වෙන්නේ හිතන්න කවුරු හරි එක කතා කරනවා කතා කර කර ඉඳද්දී ඕන්න මාක් කර යා අව කැපෙන කතාවක් කියනවා අපේ හිත රිදෙන කතාවක් කියනවා අපිව නොසලකා හරිනවා අන්න එතකොට කොහොමද අපේ හිතේ ආයිත් මේ ද්වේෂයක් පහළ වෙන්නේ ආයිත් නිකන් පරිගන්න හිතෙන්නේ කොහොමද එකට එක කියන්න හිතෙන්නේ කොහොමද එකට එක කරන්න හිතෙන්නේ මොකද කොහොමද මෙයාට මම පස්සේ වෙලාවක පාඩමක් උගන්වන්නම්කො කියලා හිතෙන්නේ කොහමද? ඉතින් ඔක්කොම ඔය ඔක්කොම ඇතුලේ තියෙන්නේ කෙලස්. මමෙක් හැදීමක් ආයෙත් අර මමයා පැන්න ඉස්සරහට. ඕවන්න අපි තේරුම් ගන්න අවශ්‍යයි.
ඊතරදි ස්වාමීන් වහන්සේ මේ දේවල් වලදී වෙන්නේ අර අතීතාරාග සාන්ත දෙක ඇදලා මම මොහොත කියන දැනදී එහෙම මේ බැනුම ඇසීමක් එහෙම හිතනරක් වීමක් එහෙම දෙයක් නැහැ නේ කියන ඒ අවබෝධයත් එක්ක එතනින් යනට ඒක වැඩ කරන්නේ
නැහැ. ඔව් ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේත් පෙන්වන්නේ. ඒකට අපි දැන් උදාහරණයක් වශයෙන් බලන්න ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දැන් ඒකෙදි බුදුරජාණන් වහන්සේ නැවත නැවත කියන්නේ ඕක තමයි. අපි මේ ඇහෙන් රූප බැලීම හරහා හිතේ අමනාපයක් පහළ වුණොත් ආයෙත් ඉක්මනටම ගන්න අර කලින් හිටිය තැනට ඒ මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයට අනිශ්චිත ස්වභාවයට මොකක් හරි බලන්න ගිහිල්ලා හිතේ ලොකු මනාපයක් පහළ වුණොත් ඒකෙත් රැඳිලා ඉන්න එපා. ඒකෙන් සතුටු වෙවි, ඒකේ එල්බගෙන, ඒකේ බැහැගෙන ඉන්න එපා. ආයි ගන්න අර අනිශ්චිත ස්වභාවයට. කණෙන් සද්ද හැද්දිත් එහෙමයි. නාසයෙන් ගඳ සුවඳ බලද්දිත් එහෙමයි. දිවෙන් රස බලද්දිත් එහෙමයි. කයෙන් ස්පර්ශයක් ලබද්දිත් එහෙමයි. හිතට සිතුවිල්ලක් ඇවිල්ලා හිත ඒකත් එක්ක පැටලීමේදිත් එහෙමයි. පුළුවන් උපන්ට ආයි එන්න මැද්දට. මොකක්වත් ඇසුරු නොකරන තත්ත්වයට එන්න. ඒකම තමයි බහුලීකృత කරන්න කියලා කියන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ තේරුණා.
හොඳයි.
ඔවන්සිට නමස්කාර.
හොඳයි. තෙරුවන් සරණයි.
ළඟ පැණි ලක්ෂ්මන් මහතාට කිව්වත් කරන්න.
හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මම පුළුවන් තරම් කතා කරන්නේ කියන්නේ මේ ඉදාස් වෙලාවට මේ අරුණු උලි කොම අරුණු වලේ දුරස්තව ඒ කියන්නේ අර සදන් කටස්ස ස්වාමීන් වහන්සේ කියවනේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වගේ එවගේ අරුමුණක් ආපු ගමන් පුළුවන් තරම් උපේක්ඛාව වගේ තත්යකට මම ගන්න හදන. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ. එතකොට මේ බක්ලාවට ඒක නිසා සද්දයක් වුණ ඊට පස්සේ පවරි බුද්ධක් ආවත් අර සද්දේ එතනින්ම නැවතිලා රූපෙට යනවා. සමුදයක් හැබැයිකම සමුදයක් තියෙන වය පේන්නේ නැහැ.
හරි.
හැබැයි මොකකටත් අල්ලන්නේ නැතුව ඉන්නවා. ටිකක් කළා ඔක ඉන්න පුළුවන්. හැබැයි අර විදිහට මේ ඇතිවීම නැතිවීම දැන් සම්මලසි ඉස්සර කිව්වනේ මේ හැබැයිකම පංච උපාදාන ස්පන්දේ විසානේ මේ අපේ අරමුණු ඇතිවීම නැතිවීම තියෙන්නේ. ඒ වෙනකක්කම් කරන්න පුළුවන්. හැබැයි අර උපේක්ඛා තත්ත්වය වැඩි කල් තියන්නේ නැහැ. එතන මොකරි උපදේශය දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ.
ඔව්. ඒ කියන්නේ ඕක මහත්තයා ඒ කියන්නේ අපිට හිතලා ගන්නත් බැහැ. ඕක පුහුණුව හරහාම එන්න ඕනේ. අපි තව තව දියුණු කරන්න දියුණු කරන්න අපේ හිතේ ත්‍රිලක්ෂණේ වැඩෙන්න වැඩෙන්න තමයි හිතේ ඒ දැන් නිදහස් දැන් මෙහෙම මං කියන්නම්කෝ. අපි හිතමු ගුවන් යානාවක් ධාවන පතේක සෑහෙන්න ධාවනේ උනාට පස්සේනේ පොළොවෙන් ඉහළට ගන්න පුළුවන්. ඒ සෑහෙන දුරක් අපි හිතමු කිලෝමීටර් ගාණක් විතර ඔන්න අපි හිතමු යා අතිශය ප්‍රබල වේගයකින් ධාවනේ වෙනවා. දහවනේ වෙලා ඒ අවශ්‍ය ප්‍රවේගය ගත්තට පස්සේ තමයි ඔන්න පොළවෙන් ඉහළට ඔසවන්නේ. හිතන්න මොකක් හරි ගුවන් යානාවක් ඒ අපි තුමු ඔන්න කිලෝමීටරයක් ගිහිල්ලායි ඔසවන්න තිබුණේ. හැබැයි එයා මීටර් 500න් දැම්ම උඩට. මොකද වෙන්නේ? උඩට ගන්න බැරි වෙනවා. ගත්තත් ආයි ගඩන් වැටෙනවා. නේද? මොකද ඒ අවශ්‍ය කරන ප්‍රවේගය ඒ ලැබිලා නැහැ. අන්නේ වගේ තමයි අපිත් අර මේ ඒ උඩට ඒම කියන එක නැත්නම් ඒ පොළව අතහැරීම කියන එක නොපිහිටීම කියන එක ලබා ගන්න නම් අපි තුල ප්‍රඥාවෙන් ලැබිච්ච ලොකු කුළු ගැන්වීමක් අවශ්‍යයි. ප්‍රඥාව හොඳට වඩලා 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 ඉතින් තමයි ගන්න ගැම්ම. දුවලා 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 ඇවිල්ලා නිකන් අර උඩ පයින්නවා වගේ නැත්නම් දුවලා 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 ඇවිල්ලා රිටි පයින්නවා වගේ ඒ දුවලා දුවලා එන මේ ගැම්ම තමයි අපි ප්‍රඥාවෙන් දිනු කරගෙන ගන්න. ඉතින් තමයි අපි මේ අපි වේදනානුපස්සනාව වඩලා කායනුපස්සනාවක නැත්නම් ධාතු මනසිකාරයක වඩලා චිත්තානුපස්සනාවක් කරලා මේ හැම එකක් හරහා මේ ප්‍රඥාව තමයි දිනු කරගෙන දිනු කරගෙන දිනු කරගෙන එන්නේ. ඒකේ සෑහෙන වර්ධනය වෙච්ච මට්ටමකදී තමයි අතහැරෙන්නේ. අතහැරියටත් පස්සේ ඒ මට්ටම තුල වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම ලැබෙන්නේ අපි අර දිනු කරගත්ත තරමට තමයි. අපි පොඩි දුරක් නම් තාම දිව්වේ ලොකු ප්‍රවේගයක් අපිට ලැබිලා නැහැ. එහෙනම් අපි උඩ පැන්නට වැඩි උඩ යන්නේ නැහැ. එමගෙම ඉක්මනට බිමට වැටෙනවා. හැබැයි සෑහෙන දුරක් දුවලා 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 ලොකු ප්‍රවේගයක් ඇති කරගෙන ඊට පස්සේ යන්නන උඩ පැන්නන මුන්න සෑහෙන වෙලාවක් උඩ හිටිනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. ඒ කියන්නේ ඔය අපි එකපාරටම දැන් අර වෙලා තියෙන්නේ අපි දැන් එක එක අය එක එක මට්ටම් වල ඉඳගෙන කතා කරන්නේ. එතකොට ඒ ටිකක් කාලයක් භවනාව දියුණු කරපු කෙනෙක් ඉන්න මට්ටම එකපාරටම ඒ මට්ටමට දියුණු නොවෙච්ච කෙනෙකුට ගන්න බෑ. ඉතින් අපි ඒක ප්‍රායෝගිකව තේරුම් ගන්න අවශ්‍යයි. තමන් තව තව ඒක දියුණු කරගෙන යන්නයි තියෙන්නේ. මේක තනිකර පුහුණුවක් මතයි කරන්න තියෙන්නේ. ඒ නිසා දිගට භාවනාවේ යෙදෙන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඔය කුසලතාවයන් පොඩ 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 අපි තුල දියුණු වෙගෙන එනවා.
එමෙ ස්වාමීන් වහන්සේ මගේ දෙවන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අවසරයි දෙවන ප්‍රශ්න අහන්න. මේ මම ආනාපාන සතිය තමයි වැඩිම පරියන්කේ දියුණු කරන්නේ. ඉතින් මම අර තාශ ආකාරයට අඩපරකින් කය සංසු වෙනකොට අනිවාර්යයෙන්ම පිච්ච සුඛ එනවා.
හරි.
හැබැයි මම මේ දැන් සති දෙකකට තුන ඉස්සර මේ නිසල්වානි රාස්මින්ද උඩමලි වෙන සාකච්ඡාවෙත් මම අහගෙන කියනවා මේ මේව විදර්ශනා උපකලිස් කියලා ඔබස් පීති සුප පසද්දී ඔක්කොම විදර්ශනා උපකලිස් කියලා. එතකොට සම්මස කොයි අවස්ථාවේද මේ විදර්ශනා උපකලිස් වෙන්නේ නැත්නම් මේක මට මෙච්චර කල් තේරෙන්නේ මේක නිකන් මම අනාත්ම ධර්මයක් අපි කය සංසුන් වෙනකොට මනස සංසුන් වෙනකොට මේ ඉබේම පීති සුප පහළ වෙනවා.
ඔව්.
කොහොමද එතකොට
උපක්ලේශයක් වෙන්නේ මං ඒව අල්ලගත්තොත්. මගේ
කියලා
කියාගත්තොත් මං ඒකෙන් මාන්නයක් හදාගත්තොත් ඒකට ඇලුනොත් මම ඒක ඉල්ලගෙන නම් ඊළඟට භවනා කරන්නේ අන්න එතෙන් තමයි උපක්ලේශය බවට පත්වෙන. දැන් ඔතන උපක්ලේශ 10ක් විස්තර කරනවානේ. විපස්සනා උපක්ලේශ. ඒකෙන් 10 වෙනි එකට තමයි ඔය කියන්නේ මොකද්ද ඒට නිකාන්තිය කියලා කියන්නේ. නිකාන්තිය කියලා කියන්නේ මොකක් හරි අපි ආලෝකයක් පහළනම ඒකට නිකාන්තියක් ඇති කර ගන්නවා. ඒකට ඇල්මක් ඇති කර ගන්නවා. ඒකට ඒකෙන් මමෙක් හදා ගන්නවා. මට තමයි මේක තියෙන්නේ. අනිත් එක්කෙනාට නෑ කියලා මම ඒකේ මාන්නයක් ඇති කර ගන්නවා. අන්න ඒ හරහා තමයි මේව උපක්ලේශ බවට පත් වෙන්නේ. මේ එකක් ගැනවත් අර මහත්තයා කිව්වා වගේ මේකයින නිකන් හේතුඵල දහමක් නිසා ආපු එකක්. ඒක මගේ එකක් නෙමෙයි. එයා ඉතින් ආව විදිහට මෙයා යාවි කියලා අපි බොහොම මධ්‍යස්ථව නම් කටයුතු කරන්නේ එතෙන්දී උපක්ලේශ වෙන්නේ නෑ.
සමනසේක
සූත්‍ර පිටකේ එකද ඉඳලා ඒක මම හිතන්නේ සූත්‍ර පිටකේ මට එහෙම තැනනම් හරියටම දැන් මතක නැහැ. ඒ කියන්නේ ඕක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒ කියන්නේ උපක්ලේශ 10ක් විස්තර කරන එක තැන හරියටම මට මෙන්න මෙතනයි කියලා කියන්න මතක නැහැ. සමහර විසුද්ධි මාර්ගයේ වගේ වෙන්නත් පුළුවන්.
එමයි සමනසේක බොහොම පිට
තරුවන් සන්නයි.
ළඟ
ධර්ම ගැටළු බද්ධ ජීව මහතාට
ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ දැන් අපි අර දැන් සාමාන්‍ය කායානුපස්සනාව ඉදලා දිගටම සතිපට්ඨානේ වඩාගෙන එනකොට අපි එක එකතන සතිය පිහිටුවානේ පුරුදු වෙලාවේ.
හරි.
එහෙම ඇවිල්ලා දැන් අපි අනිශ්චිත ස්වභාවයේදී ඇත්තටම මේ පිහිට වීම කියන එක අතරමං.
හරි.
අතරලා ගාලා දු බැලුවා. එතකොට ඒ කියන්නේ සත්‍ය මොකක් උපාදාන වෙන්නේ ඔහේ සිත ඒ මොහොතේ තම දේම දැනුවත්ව ඉන්නවා.
හරි.
එතකොට නමුත් මම දැන් පරිවංග දෙහකදී ඇස් වහගෙන මම සාමාන්‍ය පරිවංග කරන්නේ ඇස් අරගෙන නමුත් ඇස් වහගෙන පරිවංග කරනකොට මම ආයි සත්‍යමත් බව බැලුවම අනිශ්චිත ස්වභාවයේ පිහිටලා.
හ්ම්.
එතකොට අනිශ්චිත ස්වභාවයේ සත්‍යමත් බව පිහිටුවෙන් පස්සේ එතකොට මම තවත් මම කලින් අත්දකපු නැති ස්වභාවයක් අත්දැක්ක. දැන් මේ ස්වභාවයේදී තර නිකන් මේක මට එකයි සමාධියක්ද ඒක උපක්ෂේපයක්ද කියන එක ගැන පොඩ්ඩක් ගැටළු සාගතුන්සයි අහන්නේ. එතකොට මේ ස්වභාවයේදී කවර එකපාරට ඊටත් වඩා ගැඹුරකට වගේ ගිහිල්ලා ඒක නිකන් සමාධි ස්වභාවයක් වගේ ස්වභාවයක ඉන්නවා. නමුත් ශබ්දත් හොඳට ඇහෙනවා. හැමදේම හොඳට පැහැදිලි. සිත කොහෙවත් ඇලිලා නැහැ. ඒ වගේ ස්වභාවයක ඉන්නවා. නමුත් මේ ස්වභාවයේදී දැන් අපිට අර යම් කිසි දෙයක් දැනුවත් ප්‍රඥාවක් කියන්නේ විමසිලිමත් කියන්නේ අර හිතන බලලා කරන්න පුළුවන් ස්වභාවයක් විකටම තියෙනවනේ.
ඔව්.
එතකොට ඒකත් ඒ වෙලෙදි නැති වෙලා යනවා.
හ්ම්. හරි.
එතකොට ඊළඟ අවබෝධය තමයි එතකොට ඒක බොහොම හොඳ බව තේරෙනවා ඒ ස්වභාවය. නමුත් ඒ ස්වභාවය දැන් අපේ එදිනදා ජීවිතයේදී පුරුදු කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම හුදකලා විය යුතුයි. මේ රස්සාව කරන ගමන් ගෙවල් වල ඒ ස්වභාවය පවත්වන්න බෑ වගේ ගතියක් දැනෙනවා. ඒක මොකක්ද ස්වාමීන් වහන්සේ ස්වභාවය කියනක තමයි පැහැදිලි කරගන්න ඕන. මම ඒක දෙපාරක්ම අත්දැක්කම මම ඊට පස්සේ ආයි කරන්න ගියේ නැහැ. ඔබ වහන්සේගෙන් අහලා බලලම මේ ස්වභාවය තවදුරටත් බහුලීකృత කළ යුතු දෙයක්ද කියන එක ගැන කරන්න තමයි හිතුවේ. මොකද මේ ස්වභාවයෙන් නැගිට්ටට පස්සෙත් මේ ස්වභාවය සෑහෙන වෙලාවක් පවතිනවා.
ඇත්තද දැන් අනිශ්චිත ස්වභාවයක් කියන එකේදී දැන් හිත කොහෙවත් ඇලෙන්නේ නැතුව ඉන්න මට්ටමකදී අපි ආයෙත් එතන ඉඳගෙන මොකක් හරි කරන්න යනවා කියන්නේ නැවතත් සංස්කාරයක් තමයි එළියට ගන්න. නැවතත් සංස්කරණයක් තමයි අපි කරන්නේ. නැවතත් අපි චේතනාපූර්වක යමක් කිරීමක් තමයි තියෙන්නේ. ඒක අපේ අනිශ්චිත භාවයක් දියුණු කරන්න නම් ඒ චේතනා පහළ කිරීම තමයි නතර වෙන්න තියෙන්නේ. මොකක් හෝ කිරීමක් සංස්කරණයක් කියන එක එහෙමනම් නතර වෙන්න ඕනේ. එතකොට තමයි විසංඛාරගත ස්වභාවයකට ඔන්න හිතපත් වෙනවා කියලා කියන්නේ. කිසිවක් දැන් රූපයක් දැක්කට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. සද්දයක් ඇහුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. ගඳක් සුවඳක් දැනුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. රසක් දැනුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. ස්පර්ශයක් දැනුණට ඒකෙන් සංස්කරණයක් කරන්නේ නැහැ. හිතේ සිතුවිල්ලක් පහළ වෙනවත් වුණත් ඒකිනුත් සංස්කරණයක් කරන්නේ නැහැ. එහෙමනම් දැන් අපිටම දැන් බඳුජීව මහත්තයා අනිශ්චිතව ඉඳද්දී හිතර සිතවිල්ලක් එනවා මේක මම මෙහෙම කළ යුතුයි තව මොකක් හරි කියලා. ඒකත් සංස්කරණය නොකරොත් මොකද වෙන්නේ? ඒ ආපසු සිතවිල්ල අතහැරෙනවා. ආයෙත් අර අනිශ්චිත භාවය තුළම තමයි පිහිටන්නේ. ඉතින් එතකොට අනිශ්චිත භාවය තුළ පිහිටනවා කියන්නේම මොකක්වත් තුළ නොපිහිටනවා කියන එකම තමයි. ඉතින් එතකොට මොකක්වත් තුළ නොපිහිටීම කියන තනදී අපිට මුකුත් කරන්න බෑ. චේතනාපූර්වක මුකුත් කරන්න බෑ. චේතනාපූර්වක අපි මොනවා හරි කරනවා කියලා කියන්නේම අපි ආයෙත් විතර සංස්කරණයක් තමයි වෙන්නේ. විසංඛාර తත්වය ආයෙත් අපි සංස්කාර తත්වයකට පත් කරගන්නවා. තවත් පැත්තකින් මේක විස්තර කරගන්න පුළුවන් අතම්මේතාවේ පැත්තෙන්. දැන් අපි අතම්මේතාවේ කියන එක හැම තැනටම ඔය විශේෂයෙන්ම ගැඹුරු විපස්සනාවකට යොදන්න කියලා බහමතුන් වාසේ පෙන්නනවා. අපි සමාධියක් බවටපත් වෙනවා කියන්නේ අපි තම්මයතාවය ඇත්ත මෙතන තියෙන්නේ. අපි ප්‍රථම ධානයේටපත් වෙනවා. කියන්නේ දුන් ප්‍රථම ධාන ලාභියෙක් වෙලා. එතන තියෙන තම්මයතාවයක්. දැන් මෙතන අපි කතා කරන්නේ ඒකේ අනිත් පැත්ත, ඒකේ විරුද්ධ පැත්ත. මෙතෙන්දී කතා කරන්නේ අතම්මයතාවයක්. කිසිවක් බවටපත් නොවීම. කිසිවෙක් බවටපත් නොවීම. ඒතර අපිට එහෙමනම් ගැඹුරු විපස්සනාවකදී කිසිවක් බවටපත් වෙන්නත් බෑ. කිසි වෙක් බවටපත් වෙන්නත් බෑ.
ඔව් මොකද ඉතනදී ඇත්තටම විමසීමක් වෙන්නේ දැන් සතිය සතිමත් බව. මොකද කලින් අපි දැන් ওই තත්ත්වයට ආවට පස්සේ සතිය අත්හැරලම නිතිදුනේ කියන්නේ වැඩිපුර එන්න
නෑ මෙහෙමයි.
අනක පිටින්නේ නෑ.
ඔව් ඒක හරි. ඒ උනාලට සතිය නැත්තේත් නැහනේ.
ඔව් සතිය නැත්තේත් නෑ සතිය තියෙනවා. ඒක කියන්නේ එහෙම තියෙන මෙතනදී මම කලේ විශේෂයෙන්ම අනිශ්චිත ස්වභාවය පවතිනවාද කියන එක ගැන සතිමත්
නිමක් විතරයි කන්නේ. ඔව්. හැබැයි එතෙන්දී මමෙක් හැදෙනවා.
දැන් ඔය කියන්නේ මේ සතිමත් බව පවත්වන නිසා මමෙක්
හැදෙනවා. ඒ කියන්නේ දැන් සතිය තුළ නිකන් බොහොම අනිශ්චිත භාවයකින් નિરાයාස සතියක්නේ සාමාන්‍යයෙන් අනිශ්චිත භාවයක තියෙන්නේ. ඒකයි අපි පවත්වන සංස්කරණයක් සහිතව මේ දැන් අපි හිතමු අපි සක්මනක් කරනවා. මුල් කාලේ ගැන අපි කතා කළොත් මුල් කාලේ අපි සක්මනක් කරද්දී හිත අතීතයෙන් අනාගතයෙන් නිදහස් කර ගැනීම පිණිස අපි මේ වර්තමාන මොහොතේ සක්මනේ අත්දැකීම මෙයාට නැංගුරමක් කරලා දෙනවා. තේරෙනව නේද? ඔව්. එතකොට වර්තමාන මොහොතේ ක්‍රියාව අපි මෙයාට හිතට අල්ලලා දුන්නා. සතිමත් තුනක්. ඒක අපිට කරන දෙයක්. චේතනාපූර්වක අපි වර්තමාන මොහොතේ හිත ඇවිල්ලා ගිහිල්ලා ඔබලා තියෙන්නේ. හැබැයි දැන් එහෙම එකක් නැහැ. දැන් කොහෙවත් එහෙම උවමනාවෙන් සතියක් තියෙනවා කියලා එකක්, උවමනාවෙන් සතිමත් විය යුතුයි කියලා එකක් ඔය බඳු ජීව මාත්‍ය කතා කරන මට්ටමේදී තියෙන්න බෑ. ඒක නිකන් හුදෙක් දැනුවත් බවක්, බොහොම નિરાයාස සතියක් එතන තියෙන්නේ. එතකොට ඒ નિરાයාස සතියේ ඉන්න හිත අපි ආයි කියනවා දැන් ඔයා ඔය ගැන සතිමත් වෙන්න කියලා. අන්න අපි ආයෙ අර පරණ தත්තට යන්නේ.
පැදලිසෝන්
මාසතර දෙරුණ කෝකන් ඉවලදී
බොහොම
සිහුම්ම මම එක්ක දාගෙන තියෙනවා සංස්කරණයක් කරලා තියෙනවා.
ඔබ වහන්සේ නිදුක් බව නිරෝගී ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ධර්ම ගැටළුව කුලසිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරුතර ස්වාමීන් වහන්සේ, අප ගියන් වශයෙන් භාවනා යෝගීව සිටියත් එයින් පසු නැවතත් කාම භෝගී ජීවිතයට යොමු වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන පරිදි උද්දේශිත රැවණ තුරු කමුරණ එක තමයි කරන්නේ. එම නිසා ගියන් වශයෙන් ඔය යෝගාවචරයන් වශයෙන් ඇඳින්නේ ඇකිද? යෝගාවචරයකු වීමට නම් ආරණ්‍යගතෝවා, උක්කුමූලගතෝවා, ශුඤ්ඤාරගතෝවා යන භාවනා යෝගී ක්‍රමයකට යොමු විය යුතු වේද? එසේම ගියන් වශයෙන් අප පංච නීවරණ වලින් මිදී ධ්‍යානංග උපදවා ප්‍රථම ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, තෘතීය සහ චතුර්ථ ධ්‍යානෙ යන පිවිසීමෙන් තොරව සෝතාපන්න විය හැකිද? අප ගියන් වශයෙන් ඔබ වහන්සේ කිව් පරිදි චිත්ත ගුණපතියන් විය හැකිද?
මොකද්ද අන්තිම ප්‍රශ්නේ? අන්තිම ප්‍රශ්නේ මොකද්ද මහත්තයාගේ?
ගිහියන් වශයෙන් ඔබ වහන්සේ කියු පරිදි චිත්ත ගුරුපතියන් විය හැකිද? අප සමදෙනාටම අනුකම්පාවෙන් මේ පහදා දෙන්න ඔබ වහන්සේ තුපු සමටම තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් මහත්තයාගේ අන්තිම ප්‍රශ්නයෙන් උත්තරේ ගන්න පටන් ගත්තොත් චිත්ත ගෘහපතියා කියන්නේ ගිහියෙක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට ආදර්ශයක් විදිහට ගන්න කියන්නේ චිත්ත ගෘහපතිතුමාවම තමයි. චිත්ත ගෘහපතිතුමා කියන්නේ ගිහියෙක්. ඒ වගේම එතුමා අනාගාමී ආර්යයන් වහන්සේ නමක්. එතෙමනම් ගිහියන් වශයෙන් අනාගාමී වෙන්න පුළුවන් කියන එක මහත්යාගේ අන්තිම ප්‍රකාශයේ තියෙනවා. ඊට පස්සේ ඊළඟ කලින් අහපු ප්‍රශ්නෙට ආවොත් දැන් අපිට ඉතින් එක පාඩම ඔය ඔක්කොම කරන්න බෑ. අපි එක පාඩම අනාගාමී වෙන්න ඕනේ කියන මට්ටමින් පටන් ගන්නවට වඩා මට පුළුවන් ද සීලයක් ආරක්ෂා කරගන්න. ගිහියෙක් වශයෙන් සීල් රැකෙන්න පුළුවන්. සත්තු නොමර ඉන්න පුළුවන්. හොරකම් නොකර ඉන්න පුළුවන්. කාමිත්‍යාචාරයේ නොයේදී ඉන්න පුළුවන්. බොරු නොකිය ඉන්න පුළුවන්. මත්පැන් පානේ නොකර ඉන්න පුළුවන්. ඔන්න ඔය වගේ අපිට පුළුවන් තැනකින් පටන් ගන්නයි තියෙන්නේ. එතකොට අන්න අපි සම්මා දිට්ඨියකට පිවිසෙනවා. අපි කරන්න පුළුවන් තැනකටපත් වෙනවා. අපි සත්පුරුෂයෙක් බවටපත් වෙනවා. ඉතින් එතනට මීට පෙළඹෙනකොට නැත්නම් ඉළඹෙනකොට ඊපස්සේ හිතේ එක්තරා අන්දමකින් සංවේදී බව වැඩි වෙනවා. හිත තුල කුසල පක්ෂය වර්ධනය වෙනවා. ඒ කියන්නේ කර්මය පැත්තෙන් ගත්තොත් කුසල කර්මය ශක්තිමත් වෙනවා. ඊපස්සේ තව තව ඔන්න ඉස්සරහට යවෙනවා. දැන් එකපාරටම අපි මඩවලේ ඉඳගෙන දැන් එකපාරට අපි කොහොමද ගිහියෝ විදිහට මෙහෙම වෙන්නේ කියලා අහනවට වඩා අපි මේ පොඩ පොඩ එහෙනම් මඩෙන් එළියට එන්න අවශ්‍යයි. එළියට එනකොට පියවර පියවර පියවරෙන් පියවර උඩට යනකොට තමයි අන්න ඔළුව උඩට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඔන්න පන්සල් රකින්න පටන් ගන්නවා. එතකොට ඔන්න හිතේ තව තව කෙලස් තියෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. දැන් එහෙමනම් භාවනාවකුත් කරන්න ඕනේ නේද කියලා හිතෙනවා. ඊපස්සේ ඔන්න පොඩ්ඩක් ඉතින් මෛත්‍රියක් කරනවා. ඔන්න පොඩ්ඩක් බුද්ධානුස්සතියක් වඩනවා. එහෙම නැත්නම් ඔන්න දැන් ආනාපාන සතියකුත් වඩනවා. ඔන්න දැන් සිහිය පිහිටවන්න උත්සාහවන්ත වෙනවා. හිතේ තියෙන ප්‍රමාණිකෝලය යන්න පුළුවන්. අනිත් පැත්තෙන් තවත් කෙනෙකුට පුළුවන් නෑ මං කොහොම හරි කරනවා. පටන් ගන්නවා කෙලින්ම සතියෙන්ම. සතිය දිනු වෙනකොටත් බුදුරජාණන් වහන්සේ කියනවා සති සම්පජඤ්ඤ සූත්‍රයේදී සතිය දිනු වෙනත් ඒ හරහා ලැජ්ජා බය දිනු වෙනවා. ලැජ්ජා බය වැඩෙනවා. ලැජ්ජා බය වැඩෙන්න වැඩෙන්න ත්‍රිවිධ සුචරිතයක් වැඩෙන්න ගන්නවා. සීලයට ආයි අපි පැමිණෙන්නේ. ත්‍රිවිධ සුචරිතේ වැඩෙන්න වැඩෙන්න අපේ හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා, සැපයක් පහළ වෙනවා, ඒ හරහා වුණ හිතේ සමාධියක් දිනු වෙනවා. ඒකාග්‍රතාවයක් දිනු වෙනවා. ඒකාග්‍රතාවයේ ප්‍රයෝගී කරගෙන එහෙනම් අපිට පුළුවන් මේ ප්‍රඥාවක් දිනු කරගන්න. ඉතින් එතකොට විපස්සනාවක් දාගන්න පුළුවන්, දිනු කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ගිහිවෙඳගෙන කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මහත්යාව ඊළඟ ප්‍රශ්නයක් තමයි අනිවාර්යෙන් ධ්‍යාන වැඩි යුතුද කියලා. එහෙම එකක් කියලා නැහැ. ඒ කියන්නේ ධ්‍යාන අත්‍යවශ්‍යයි කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රඥාව පැත්තෙන් පෙන්නනවා. ඒ කියන්නේ ගිහි පින්වතුන්ටත් ප්‍රඥාව වඩන්න කියන එක දියුණු කරන්න කියන එක මතක් කරනවා. උදයබ්බය ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති කියන මට්ටම තමයි විස්තර කරන්නේ. ගිහි පින්වතුන් පවා මේ භාගතුන් වහන්සේව අනුගමනය කරන ශ්‍රද්ධාවන්ත ගිහි පින්වතුන් පවා ඒ උදයබ්බය ඥානයේ මට්ටමටවත් හිත දියුණු කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ මත්නාවතනවත මතක් කරලා තියෙනවා. සේක සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. ඒ වගේම මේ ගග්ගපජ්ජ සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. දැන් වෙග්ගපජ්ජ සූත්‍රය ගත්තොත් හොඳ ගිහි ප්‍රතිපදාවක් ඉදිරිපත් කරන සූත්‍රයක්. ඒකෙත් ගිහියන්ගේ පැවැත්විය යුතු ප්‍රඥා මට්ටම වශයෙන් පෙන්වන්නේ උද්‍යව්‍ය ඥාන මට්ටමක්. ඒ කියන්නේ ප්‍රඥා මට්ටමක්. ඒ නිසා මෙතෙන්දී අපේ මේ සියලු දේවල් කරන්න අනිවාර්යයෙන්ම මහනවිය යුතුමයි කියලා කියනවා නම් එතකොට අපි අර බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ සිව්වණක් පිරිස කියන එක අපි අහෝසි කිරීමක් කරන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්නපු සිව්වණක් පිරිසේ හිටියා මේ ගිහි පින්වතුන් පිරිසක්. එතන හිටියා ගිහි උපාසක උපාසිකාවන් පිරිසක්. එතන හිටියා මාර්ගඵලලාභී පිරිසක්. අපි ඒක අහෝසි කිරීමක් වෙනවා. මේවා කරන්න බැහැය ගිහිව ඉඳගෙන ඉඳලා අපි කවුරු හරි කියනවා. ඒ නිසා අපි මතක් කරගන්න තියෙන්නේ ධර්ම මාර්ගයේ විවෘතයි ගිහි උනත් පැවිදි උනත්.
වාචිත කෙරුවන් සල්නා තම පැහැදිලි.
හොඳයි හොඳයි.
ඊළඟ ධර්මපණයේ ප්‍රභාත ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රභාගම ඔබගේ පණේ ඉදිරිපත් කරන්න.
කෙරුවන් සල්නා ස්වාමීන් වහන්සේ.
ඔව්.
සතියේ උපවාසයේ උපදේශිත භාවනා කරා කයත් එක්ක තමයි කටයුතු කරේ ස්වාමීන් වහන්සේ. අරයන්කේ ගොඩක් හිතියේ නැහැ. අර අධික තීන මිත්‍ත ගතිය අර මත් ගතිය දුරු වුණා ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒක හුඟක් හොඳක් කියලා මට තේරෙන පොඩි මත් ගතිය හැම වෙලාවෙම හිතගෙන ඉඳන ගතියක් තිබුණා.
හරි. ඒක තව තව ඉතින් දියුණු කරන්න.
ගැතිය මගේ යන තවත් දෙකටම කරන්නද ස්වාමීන් වහන්සේ පරයන්කේ ඉන්නකුව.
ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අතින් පරයන්කේ ඉඳීම නෙමෙයි වැදගත් වෙන්නේ සිහිය පිහිටුවීම කියන එක. අපි දැන් ඇවිදගෙන සිහිය පිහිටවුවත් එකයි හිටගෙන ඉඳද්දි සිහිය පිහිටවුවත් එකයි ඉඳගෙන ඉඳද්දි සිහිය පිහිටවුවත් එකයි. අපි පිහිටවන්නේ සතියනේ. ඒතකොට සතියේ දියුණු වීමක් ඉඳගෙන ඉඳද්දි කරන්න පුළුවන්. හැබැයි ඒක සක්මනේකදීත් කරන්න පුළුවන්. නමුත් අපි සත්‍යය දියුණු කරන්න කියලා ඉඳගෙන ඉවරලා ඉඳගත්තට පස්සේ නිින්ද යනවා නම් එතකොට ඉතින් වැඩේ වෙලා නැහැ.
අයිකමයි දැන් කයත් එක්ක ඉන්නකොට කියන ඇක්ටිව් වෙනකොට ඇඟ හරියට.
අන්න හරියට.
එහෙම ගැටියක් කියන්නේ නිකන් අතපය සලවන්නේ ඒ ඉරියව්වට මේ වතරනකොට හුඟක්
ක්‍රියාශීලී
ගැතියක් වෙලාවට පොඩි
ක්‍රියාශීලී ගැතියක් නෙදෙන්නේ නේද?
එහෙමයි
සර්. ඒ කියන්නේ කායික ක්‍රියාකාරීත්වය තුළ අපි සිහිය රඳවනවා. එතකොට මේ කායික ක්‍රියාකාරීත්වය කියන්නේ නිකන් නතර වෙච්ච එකක් නෙමෙයි. නිකන් යහුසුළු බවක්, ක්‍රියාත්මක බවක්. දැන් එතකොට ඒ ක්‍රියාත්මක බව තුළ අපේ හිතත් හොඳට ශක්තිමත් වෙලා යනවා. එහෙම නැත්නම් කාර්යශූර වෙලා යනවා. ක්‍රියාශීලී වෙලා යනවා. ඉතින් ඒක අවශ්‍යයි. ඒ කියන්නේ දැන් මෙතෙන්දී භාවනාව කියලා කියන්නේ නිකන් ඔතෑණි ගතියක්, ඔහේ නිදිබර ගතියක්, හිත සැඟවීමක් නෙමෙයි. ඒකේ අනිත් පැත්ත. හිත බොහොම කාර්ය ශූරව ක්‍රියාශීලීව කටයුතු කිරීමක් තියෙනවා.
එතන ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕන මම අර ධර්ම කාරණා මෙනෙහි කරනවා. ඒක එතකොටද මෙහෙම උනේ කියන එක
වෙන්න පුළුවන්.
ඒ කියන්නේ ප්‍රතිපදාවක ඉන්න කෙනෙක්.
ඔව් වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් අපේ හිත ඔතෑණි වෙන්නේ, නිදිබර වෙන්නේ, කම්මැලි වෙන්නේ. හිතට වැඩක් නැති වුණාමනේ. එතෙන්දී අපි ධම්මවිචේ පැත්තක් ඉස්සරහට ගන්න වෙනවා. ධම්ම කියන්නේ හිත පොඩ්ඩක් කාර්යශූර වෙන වැඩක් යට අල්ල දෙන්න වෙනවා. එතකොට ඔන්න අපි මෙනෙහි කිරීමක් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි ධර්ම මානසිකාරයක් කරන්න පටන් ගන්නවා. හිත කැමැති සමත අරමුණක හිත පිහිටවන්න පටන් ගන්නවා. ඉතින් විවිධ උපක්‍රම තියෙනවා. ඉතින් එතකොට ඒ විදිහට හිත නැවතත් අර තීන මිද්දෙන් මුදව ගත්තට පස්සේ හැබැයි මේ වැඩේ නවත්තන්නත් ඕනේ. ඒක දිගට දිගට කරලා හරියන්නේ නැහැ. දැන් හිත ආයි ගොඩ ගත්තා. දැන් ආයෝන්න මැදිස්ත උනා. දැන් අන්න ඒ විතර්කයේ සමනය කරනවා. ඒ විතර්කය අත්හැරලා දානවා. මෙනෙහි කිරීම නතර කරනවා. ආයි දැන් හිතේ මැදිස්තව තියාගෙන ඉදිරි වැඩ ටික කරගෙන යනවා.
එමසන්නස් පැහැදිලි. තව කාරණයක් තියෙනවා ධර්ම කාරණයක්. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන තැනදී සංඥාව ඇතුව සංස්කාරයම කියන්නේ මේ කුසල් සිත්විල්ලක් අකුසල් සිත්විල්ලක් කියලා එහෙම තමයි හිතෙන්නේ.
හරි.
මේක දරුවා කරපු දෙයක් එහෙම හිතෙන්නේ නැතුව ඒක දරුවා නිසා කියලා හිතෙන්නේ නැතුව මේක ද්වේෂයක් මේක මෛත්‍රී අලෝභ දෝෂ මෝහ හරි ලෝභ ද්වේෂ මෝහ හරි තමයි කියලා හිතෙන්නේ. ඒක යන පොඩි
ඒක වැරද්දක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඒක දැන් දරුවා කියන එක අපි තාම සම්මුති මට්ටමක ඉඳලා කතා කරන එකක්. ඒක ඒව ටිකක් මග හැරෙනවා අපි ප්‍රාභා ගැඹුරට යනකොට. ඒව ටිකක් හැලෙන්න ගන්නවා. ඒ අපි දීපු සම්මුති අරමුණු ලෝකයේ තියෙන නම්ගම් ලේබල් ඒව ටික හැලෙන්න ගන්නවා. ඒ වෙනුවට අර බොහොම දැන් ඔය කිව්වා වගේ මේක කුසල් සිතක් නැත්නම් මේක ද්වේෂ සහගත සිතක් මේක මෛත්‍රී සහගත සිතක් කියලා ඒකේ අර යථා ස්වභාවයෙන් ඒක තේරෙන්න ගන්නවා. ඒක කිසි වැරද්දක් නැහැ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. වහන්සේට සියලුම දෙනාට තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ පැනේ මතුෂ්කාට ඉදිරිපත් කරන්න පුළුවන් ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මගේ කමඨහන් වහන්සේව ඉදිරිපත් කිරීමට අවසරයි.
හොඳයි. මේ නිස්සනවනේ ෆොටෝ එකක්ද?
එහෙමයි
සහ හොඳයි හොඳයි
වෙබ්සයිට් එකෙන් අරගෙන
හරි හරි
ගෙදර දොරේදී හෝ කාර්යාලයේදී කටයුතු කරන විට හිතට දැනෙන පීඩාකාරී බව දරතය නීරසකම හෝ නුපුරුදු දෙයක් කිරීමට යන විට හිතට දැනෙන නොසන්සුන් ගතිය වැනි සිතුවිලි දැස බලා සිටින විට සක්මණේදී ඇතිවන ප්‍රීතිය සහ සැහැල්ලු බවට සිත ගලා යයි. ජීවිතයේ එදිනදා සිදු කරන බොහෝ කටයුතු වෙනදාට වඩා නැවතිල්ලේ කලබලයකින් තොරව සිදුවේ. මම දිනපතා පැයකට ආසන්න කාලයක් සක්මණ සිදු කරමි. සක්මණ සිදු කළ ටික වේලාවකින් ශරීරයේ ප්‍රීතියක් සහ සැහැල්ලුවක් ඇතිවේ. එවැනි දිනවල මුළු දවසම ඉතා ප්‍රබෝධමත්ව මනස සතියකින් ගත වේ. එවිට කොපමණ වැඩ කළත් වැඩි මහන්සියකින් තොරව සිදුවේ. එනමුත් සමහර දිනවලදී සිත අසතිමත් වන අවස්ථා ඇත. හිතට ගලා එන ඍණාත්මක සිතුවිලි ඔස්සේ නොසිතා ඒ දෙස බලා සිටින විට එය නැති වී යයි. එවිට කයට දැනෙන විඩාව හොඳින් දැනේ. සිත කලබලයකට පත් වූ විට ශරීරයේ සිදුවන වෙනස්කම් දෙස හොඳින් බලා සිටිමි. එවිට දැනෙන පීඩාව නැති වී ශරීරයේ ප්‍රබෝධමත් වේ. ජීවිතයේ ඉතාමත් සතුටින් ගෙවෙන දින වැඩි. එසියම සිතේ පැන නැගින නුරුස්තන ගති තරහ කැමැත්ත වැනි සිතුවිලි ඔස්සේ සිත සිතා යන විට සිතට දැනෙන පීඩාව වැඩි නිසා සමහර විට එයින් මිදීමට බොහෝ අමාරු නිසා එවැනි සිතුවිලි ඔස්සේ නොසිතා එයට වෙනදේ බලා සිටි. එසේම එම පැන නැගින සිතුවිලි ඔස්සේ නොසිතා එය වෙන දෙස බලා සිටීම කළ යුතු බව ඔබ වහන්සේගේ දේශනාවලින් අසා ඇත. ඔබ වහන්සේකින් නිතිපතා අපට ලැබෙන කමඨහන ආශිර්වාද සහ දිරිමත් කිරීමට බොහෝ පින් සිදු වේ. ඒක කොනසකට.
හොඳයි. කළා තියෙනවා හොඳයි. යන විදිය හොඳයි. කියන්නේ ටික ටික අපිට තේරෙනවා මේ අපිම මේ අනවශ්‍ය විදිහට දේවල් හිතන්න ගිහිල්ලා අනවශ්‍ය විදිහට දේවල් වලට අත දාන්න ගිහිල්ලා අපිම අත පුච්ච ගන්න හැටි ඒක තේරෙන ඉතින් ඒවා අතහැරලා දානවා. එතකොට ඉතින් තව තව හිත සංසුන් වෙනවා, හිතේ සතිය දියුණු වෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඉතින් කරගෙන යන ආකාරය හොඳයි. දිගට කරගෙන යන්න.
කොහොමද
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මගේ ගැටළු ස්වාමීන් වහන්ස ප්‍රසන්න ස්වාමීන් මම ගොඩක් දුරට පුරුදුලා සිටින්නේ මේ විදර්ශනා භාවනාවටයි සම්බන්ධයට වඩා. ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නය එක පර්යායක් සම්බන්ධවයි. මම හුඟක් වෙලාවට ස්වාමීන් වහන්ස අරමුණක් ආවම සිතට ඒකේ මම බලන්නේ ආස්වාදයේ ආදීනව විස්තරණය කියන ආකාරයට. ස්වාමීන් වහන්ස මෙතනදී අපි ආස්වාදය කියලා කියුවහම ස්වාමීන් වහන්ස ඇති දෙන සම්මුති ලෝකයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි හිතට අරමුණක් ආපු ගමන් ආස්වාදයේ විහිළු ලක්ෂණ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ දෙක චන්දරාගයත් ඇති වෙලා ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයත් ඇති වෙලා තමයි ආස්වාදයේ කියලා කියන්නේ බැලීමක් නැත්නම් ගැටීමක්. ඒක ස්වාමීන් වහන්සේ දැන් එතනදී මං ආදීනව බැලුවොත් අත් වශයෙන්ම තදංග වශයෙන් වගේ තණ්හාව දුරු කරගන්න පුළුවන්. නමුත් එතනදී ස්වාමීන් වහන්සේ මට හිතනවා එතන අවිද්‍යාව තියෙන නිසා නිස්සරණයක් වෙන්නේ නැහැ නේද කියලා. එතකොට සාරස හරියටම ආදීනවය බලනවා නම් ඒ ගත්ත අරමුණේ අපි බලන්න ඕනේ උද්‍යව්වේ ඥාණයෙන්ද නැත්නම් ඇතිවීම නැතිවීම හේතුඵල ධර්මය අනුවෙන්ද හරියටම විදර්ශනාව කියලා එතනදී අපි පිළිගත යුත්තේ. එතකොට නේද සාරස නිස්සරණය සිදු වෙන්නේ. මට පැහැදිලි කළ දෙන්න සාරස.
ඔව් මම හිතන්නේ මාත්‍යාගේ ප්‍රශ්නෙම ටිකක් දුරට උත්තරේ තිබුණා. දැන් උද්‍යව්‍ය ඥානය කියලා කියද්දී ප්‍රධාන වශයෙන් ඔය කියන්නේ හේතුඵල නිසා තමයි දේවල් හටගන්නේ. ඒ හේතුන්ගේ දුර්වල වීම නිරුද්ධ වියාම නිසා තමයි දේවා නැති දේවල් හටගත්ත දේ නිරුද්ධ වෙලා යන්නේ. ඒත් අපිට බාහිරින් බැලුවම පේන්නේ ඔය ඇතිවෙන නැතිවීම ස්වභාවය. ඒතර ඇතිවෙන නැතිවීම ස්වභාවය දිහා හොඳට බලාගෙන සිටිනවා නම් ඒ හරහා තමයි යන්නේ හිත නිස්සරණයකට යන්නේ. ඒක නිස්සරණයට යනවා කියන එක අපේ නිස්සරණයකට තල්ලු කරන්න බෑ. ඒක કૃතිමව ඇති කරන්න බෑ. හිතම යන්න ඕනේ. දැන් මෙහෙම කියමු දැන් එයා අපිට තියෙන්නේ මේ කටයුත්තේ නියැලෙමින් සිටින එක. ඒ නියැලෙමින් අපි මෙතන මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කර ගනිමින් වාසය කරනවා. ඒක යම්කිසි මොහුකුරා යෑමකදී හිත විසින් අන්න ඒ මුළු මේ අල්ලගත්ත ඒ පරාසය එහෙම නැත්නම් ඒ අල්ලගත්ත ක්‍රියාවලිය ක්‍රියාදාමයේ අතහැරලා දානවා. අතහැරලා දැම්මට පස්සේ අන්න හිත යන්නේ නිස්සරණයකට. මොකක්වත් ඇසුරු නොකිරීමකට. එතකොට මේ නිස්සරණයක් කියන එක අපිට බලෙන් ගන්න බෑ. ඒ සඳහා වමනා කරන හේතු සකස් කරන්න ඕනේ. හේතු සකස් කරලා තමයි මේ නිස්සරණයක ස්වභාවය හඳුන ගන්න තියෙන්නේ. ඊට පස්සේ හඳුනගත්තට පස්සේ අන්න ඒක තව තව වඩා වර්ධනය කරන්න පුළුවන්. ඒක තව ප්‍රගුණ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක නිකන් අර හිතේ පළපදියම් වෙන්න ගන්නවා. නැත්තම් හිත ඒක තේරුම් ගන්න. මෙහෙමත් තත්වයක් තියෙනවා කියලා හිතේ නිකන් රෙජිස්ටර් වෙන්න ගන්නවා. ලියාපදිංචි වෙන්න ගන්නවා. ඊට පස්සේ තින් සමහර ලාවට දැන් හිතට දර තේරිලා තියෙන නිසා ඒක හිතට හොඳට ඒක හුරු තැනක් බවට පත් වෙලා තියෙන නිසා අන්න දැන් ඒකට කීත හැකි ආදීනවයක් දන්නවා. එහෙම නැත්තම් ආස්වාදයක් දන්නවා, නිස්සරණයක් දන්නවා කියලා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ඒකට කෙනෙකුට කියන්න පුළුවන්.
එහෙම ආගුරේ. එතකොට සාරාංශ දැන් අපි ඇත්තටම අරමුණ ගත්තාම එතන චන්දරාගය ඇති වුණාන් පස්සේ ආදීනව දකින්න එක
නිෂ්පලයි නේද ස්වාමීනි. එතනදී අපි කිසි දෙයක් වෙලා නැහැ. එතකොට ඒ කියන්නේ ස්වාමීනි. මේ ආදීනවය දැක ගන්න දැන් ඉතින් අපි මෙහෙම කීත හැකි. දැන් අපිට ආදීනව පේන්න අවශ්‍ය නම් අපි එතෙන්දී ගිහිල්ලා මඩවලට පැනනහම තමයි තේරෙන්නේ ආ මේතන මඩ කියලා. ඒ නිසා මුලදී ටිකක් මඩ කන්න වෙනවා. එතකොට තමයි දන්නේ ආදී මෙතන මඩ ගොඩක්නේ තියෙන්නේ ආයිත් ගිහිල්ලා මඩවලට පැනනනේ. ඔන්න පස්සේ කාලේ ආයි මතක් කරනවා. ගිහිල්ලා තේරුමක් නැහැ. මං ඊයේත් මඩ වලට පැන්නා. මේක මඩ ගොඩක් මෙතන තියෙන තේරුමක් නැහැ. ඒක අන්න ආදීනව ටික මතක් කරගන්න. ඊට පස්සේ මඩ වලට පයින් නැතුව ඉන්නවා. දැන් චන්දරාගෙන් තමයි මඩ වලට පැන්නේ හැබැයි. ඊයේ මඩ වලට පැන්නේ චන්දරාගෙන්. හැබැයි ඉතින් ඊයේ පාඩම ඉගෙන ගත්තා. ඊයේත් ඔන්න මං අහුණා. ඊයේත් මඩ වලට පැන්නා කියලා අන්න මතක් කරගන්නවා. දැන් ඔන්න අද මතක් කරගන්න. අද ඒ මඩ වලට පණින් නැතුවම ඔන්න තේරුම් ගන්නවා ඊයේත් මං මඩ කෑවා අපරාදී වරද්ද ගත්තා චන්දරාගෙට අහු වුණා කෙලස් වලට අහු වුණා තණ්හාවට දාස වුණා කියලා ඒ ආදීනව ටික පොඩක් සිහි කරගන්න.
එහෙමයි එහෙමයි සාර. ඒ කියන්නේ ඔය පූර්ණ වශයෙන් එක අපි කරගත්තාම ඒ කියන්නේ දිත්තේ දිත්තමත්タン කියන තැනට අපි ඉන්න එන්න පුළුවන්. එහෙමයි නේ සාර.
ඔව් එහෙම කීත හැකි. ඔව් ඔව්.
ආ මොම් බැදලි සාර
සත්‍ය
ඊළඟ ප්‍රණය හේමමාලාට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි.
මට පැහැදිලි කර ගැනීමක් සඳහා මේ ප්‍රශ්න යොමු කරන්නේ.
ඔව්.
කාය අනුපස්සනාවේ යෙදিলা ඉන්නකොට ආනාපානය තුලින් ඉබේම හිත උදය වය පැත්තට එම් නැත්නම් නාම රූප දැකීමට යොමු වෙන එක ඒක ධම්මානුපස්සනාවට
හිත යොමු වීමක් කියලා වහන්සේ විතර පිළිකර ගන්නවා. දැන් මෙහෙමයි. දැන් කායානුපස්සනා මට්ටමේදීත් අපිට පුළුවන් ඕක දැන් ආනාපාන සතිය කියන එක රූප ධර්මතාවයක්. ඒ රූප ධර්මතාවයේ ඇතිවීම නැතිවීම ස්වභාවය විදිහට අපි දකිනවා. රූප ධර්මතාවයක් තේරුම් ගන්න එක අපි කායානුපස්සනාවක් කියලා. ඉතින් ඒක සරලව කියන්න පුළුවන්. එතකොට කායනුපසනා මට්ටමේදී ඇතිවීම නැතිවීම සාය දකිමින් සම්මුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. එතකොට ඒ මාර්ගය දිනු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ධම්මානුපසනාව ගැන කියද්දී එතෙන්දී ආයෙත් කතා කරනවා පංචස්කන්ධය ගැන, පංච උපාදානස්කන්ධය ගැන. එතකොට පංච උපාදානස්කන්ධයේ එන රූපස්කන්ධයට ඔය කතා කරන ආනාපානයත් අයිති. එතකොට එතෙන්දී අපි ආනාපානය ආරමුණු කළා එතෙන්දී මේ රූපස්කන්ධය තියෙන තියෙන ස්වභාවය කියලා දකිනවනම් එකම දේ තමයි. ඒ නිසා අපි ওই නම්ගම් දීලා තිබුණට ඒ අර විස්තර කිරීම සඳහා පැහැදිලි කිරීම සඳහා නම් දීලා තියෙනවා. නමුත් එකම ධර්මතාවයක් තමයි කෙනෙක් අත්දකින්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි.
තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි.